නිදහස් 14 වසරේ 12 වෙනි මාසයේ දෙවැනිදා භාවනා වැඩසටහන. භාවනා කිරීමේ පරමාර්ථ බොහෝ තියෙනවා. සසර දුකින් නිදහස් වෙන්න, මේ භවයේදී තියෙන ගැටලු වලින් නිදහස් වෙන්න, ආදී කොට ඇති නොයෙකුත් පරමාර්ථ. ඒ කුමන පරමාර්ථයකටත් වඩා වටින්නේ තමන්ගේ ජීවිතේට දැනෙන දුක, විඳින දුක. ඒ නිදහස් වන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. සංසාර දුක් දැනෙන්නේ නැහැ, අතීත දුක් දැනෙන්නේ නැහැ. මේ මොහොතේ ජීවත් වන මේ කාලය තුළ විඳින දුක දැනෙනවා. එය ඔබ හඳුනාගත්ත නම් එයින් ඔබට නිදහස් වන්නට පුළුවන්. ඔන්න පළමුවෙන්ම දුක හොයා ගන්න ඕන. දුක හොයාගත්තේ නැති වුණොත් එයාට සමුදය හොයාගන්නම බෑ. සමුදය හොයාගත්තේ නැති වුණොත් නිරෝධය හොයාගන්නම බෑ. නිරෝධය හොයාගත්තේ නැති වුණොත් ඒ මාර්ගේ ගමන් කරන්න පුළුවන්කම නෑ. ඒ මාර්ගේ ගමන් කරලා අනිරෝධ සමාපත්තියට එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මුලින්ම ඔබ ළඟ තියෙන දුක මොකද්ද කියලා හොයාගන්න. දුකක් තියෙනවද මට? ඒ දුකින් නිදහස් වන යමක්ද දුක? එයට නැවත නැවත නොඇලීම. යමක්ද වේදනාව? එයට නැවත නැවත නොඇලීම. යමක්ද පීඩනය? එයට නැවත නැවත නොඇලීම. යම් පීඩාවක් තියනවද, එම පීඩාව තිබෙන්නේ යම් ග්‍රහණයක් නිසාමයි. එම ග්‍රහණය අත්හරින එම පීඩාව දුරු වෙනවාමයි. පේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ ආදී වශයෙන් කියන්නේ එම කාරණේමයි. ඒව පොතෙන් ඉගෙනගත් එක තමයි හොඳ. නමුත් වරද පොතට පමණක් පොතෙන් පමණක් ඒව ඉගෙනගෙන නතර කරපු එක තමයි වරද. ඒක ඔබගෙන් ඉගෙන ගන්න. තමාගේ හිත තුළින් ඒක ඉගෙන ගන්න. එවිට අපිට පුළුවන්කම තියෙනවා ඒ නොවැල්ම කියන එක, චේතනාවට නොවැල්ම කියන එක, සිතට නොවැල්ම කියන එක, කාලයට නොවැල්ම කියන එක, පංච උපාදානස්කන්ධයට නොවැල්ම කියන එක පුරුදු කරන්න. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ වස්තු සම්පත්වලට නොවැල්ම විතරයි අපි කරන්න ඕන කියලා. වස්තු සම්පත් ඕනේ කියන කට්ටිය ඕන තරම් ඉන්නවා. එසේ වැඩක් නෑ. ඔය ඇමසන් වනාන්තරයේ ඉන්න ඒ වැදි ජනතාවට ගිහිල්ලා ඩොලර් මිටියක් දෙන්න, ඩොලර් කොළ මිටිය. මොකද කරන්නේ? විසි කරනවා. ගිහිල්ලා කොම්පියුටරයක් දෙන්න, ලැප්ටොප් එකක්. එයා විසි කරනවා. ගිහිල්ලා දෙන්න රත්තරන් ගුලිය. එයාට තවත් ගල් ගෙඩියක් විතරයි ඒක. එතකොට අපි නමුත් ඒ මනුෂ්‍යයා ඇලිලා ඉන්නේ කොහටද? ආත්මයට, මමත්වයට, සිතට ඇලිලා තියෙනවා. එතකොට මේ බාහිරින් නොඇලීම කියන එක ප්‍රගුණ කරන්න ගිහිල්ලා අපිත් වැද්දුගාන්ට වැටෙනවා. මේක අධ්‍යාත්මයේ ඉඳලා පටන් ගන්න ඕන දෙයක්. අධ්‍යාත්මයට නොඇලීමයි පුරුදු කරගත යුත්තේ. අර වැද්දන්සේ භෞතික දේට නොඇල්ම නොවේ. ඒ භෞතික දේ තුල තියෙන අවශ්‍යතාවය. ඒක ඒ පළාතේ ඉන්න අය ඒකට ඇලුමක් තියෙනවා. දැන් සීතල රටක ඉන්න මිනිස්සුෝ සීතල කබායට ලොකු ඇල්මක් තියෙනවා. සීතල කබායවල් ගන්නවා, ඒක හොඳින් පිරිසිදු කරනවා, එල්ලනවා, පරිස්සම් කරනවා, මේක මගේ කබායයි කියලා තියාගෙන ඉන්නවා. අපි එහෙම දෙයක් කරනවා. අපි එහෙම දෙයක් කරන්නේ. අපිට සීතල කබායක අවශ්‍යතාවයක් නෑ. සීතල කබායක් අපි ගන්නෙ නෑ. සීතල කබායක් පරිහරණය කරන්නේ, පවත්වන්නේ, පිරිසුදු කරන්නේත් නෑ. තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේත් නෑ. අපිට එහෙම දෙයක් අවශ්‍ය නෑ. දැන් එතකොට කවුරු හරි කියන ඔය සීතල කබහායට තියෙන තණ්හාව තමයි ඔබට තියෙන බාධාව කියලා. ඕක තණ්හාව, ඕක අයින් කරන්න ඕන කියලා කියනවා. එතකොට පුදුම වැඩක් වෙන්නේ. එතන තියෙන තණ්හාවක්ද? නෑ, ඒ අවශ්‍යතාවය. ඒ මනුෂ්‍යයා ඒකට නිරායාසයෙන්ම බැඳෙන බව ඇත්ත. ඒ බැඳුනට ඒකේ තියෙන මොකද? මේ රට සීතලයි, මම මේක රැක ගන්න ඕන. මේක අමතක වෙලා යන්න බෑ. මේක කාටවත් උතුරයි යන්න දෙන්න බෑ. මේක කිලිටි කරන්න දෙන්න බෑ. එහෙමනම් ඒකයි මේ භෞතික ලෝකයේ තියෙන මිනිස්සුන්ට තියෙන තත්ත්වය. ඒ දේවල් ඒ විදියට පූර්ණේ කරගනවින් මේලේ සද්ධර්ම අවබෝධය කියන එක ජීවිතේට විශේෂ විද්‍යාවක් හැටියට, සත්‍යයක් හැටියට, ආලෝකයක් හැටියට, තවත් ඒ ජීවිතේ පැහැබරව ගත කිරීම සඳහා එළියක් හැටියට එකතු කරගන්නවා. හිත සුද්ධ කරගෙන, චිත්ත විසුද්ධිය, හිත සුද්ධ කරගන්න. දැන් පොත් බලල පුළුවන්ද හිත සුද්ධ කරන්න? දැන් ගේ සුද්ධ කරන්න පොත් බලල පුළුවන්ද? ඒකට බොහොම පොඩි ඉගෙන ගැනීමක් කරන්න තියෙන, කොස්ස ඉඳලා අල්ලන විදිය පොඩ්ඩක් ඉගෙන ගන්න. පස්සේ යාට ගේ සුද්ධ කරගන්න පුළුවන්. හිත සුද්ධ කරන්න බොහොම පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙන. ඉතින් අපි සුද්ධ කරන විදිය ඉගෙනගෙන ඉගෙනගෙන ඉන්නවා. නෝ නැහැ. දැන් ගෙවල් වල කොච්චර දරුවෝ ඉන්නවද, හැමදාම කෑම කෑවා, පරිප්පු අල බතල මුං ඇට බත් හදාගෙන කෑවා. නමුත් ඒ ළමයිගෙන් ඇහුවම, පුතේ මේ දුවේ වාට උයන්න පුළුවන්ද බීලා? අන්න බැරි කට්ටිය ඉන්නවා. හැමදාම කනවා, ඒ උනට උයන්න බෑ. සමහර අයගේ බණ ඇහිල්ලත් ඔය වගේ තමයි. හැමදාම බණ අහනවා, ඒ උනට තමන්ට ධර්මයේ මතු කරගන්න බෑ. තේනනේ? නිකන් අහගෙන ඉන්න විතරමයි පුළුවන්. අර දෙන දේ කනවා ඉන්නේ. දෙන දේ කනවම තමයි. උයාගෙන කන්න හැකියාව තියෙනවා. සපයාගෙන කන්න හැකියාව තියෙනවා. අන්න බණ අහන්න විතර පමණ යොමු වෙච්ච අය ළඟ තියෙන දුර්වලකමත් අර ගෙදර ඉඳගෙන කන්න උයන්න දන්නේ නැතුව හැමදාම අම්මා තාත්තා වෙල දෙන කෑම එකෙන් යැපෙන දරුවෝ වගේ තමයි මේ හරියට බනහන එක විතරක් කරනවා. ඒ නිසා තමා තුලින් ධර්මය ජනිත කරනවා. ඒක හුරුවක් ඇති වෙන්නේ. දැන් ගේ අතපතු ගන්න මෙහෙමයි කියලා ඉගෙන ගත්තට ඒක කරන්න නැති කෙනාට ඒක හුරුව නෑ. දැන් කවුරු දැකලා තියෙනවෝ අය ඒවල් අතුපතු ගන්න. නමුත් අතුපතු ගන්න නැති කෙනෙක් කොස්ස ඉඳලා ඇල්ලපු ගම අපිට තේරෙනවා මේ නුහුරට මේක අල්ලලා තියෙන්නේ. පුරුදුනේ. ඒ නිසා සැබවින්ම තමන්ගේ චිත්ත විසුද්ධිය ඇති කරගන්න කෙනෙක් වෙන්න ඕන. ඒක තමයි තමන්ට තමන් දක්වන ආදරය, තමන්ට තමන් දක්වන ගෞරවය, තමන්ට තමන් ආලෝකයක් වීම. ඔබේ මනස තුල ඔබ අන්ධකාරයේ ඉන්නේ. ඔබේ ඥානය තුල ඔබ අන්ධකාරයේ ඉන්නේ. ඔබ අදහන ආගමික දර්ශනය තුල ඔබ අන්ධකාරයේ දැන් මේ මොහොතේ බලන්නත් ඕන ඊළඟ වචනේ මොකද්ද කියන්නේ කියලා නෙමෙයි. ඇත්තට මේ කියපු අනුව ඒ කාරණේ ඒ විදියට. හැමදාම අපි පුරුදු කරන්නේ අර මොනක ජීවත් වෙන්න. කුඩල්ල වගේ කාරණුණක් අතහරින්නේ තව අරමුණක් අල්ලගෙන. කිසිදු අරමුණකට නොපැමිණ සිටින්න පුරුදු වන්න. ඒක හරියට රැයක් නොමැති, දහවලක් නොමැති ජීවිතයක්. රැයක් නොමැති, දහවලක් නොමැති ජීවිතේ ජීවත් වන්න බලන්න ඔබට ඒක වැටහෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ කොහොමද කියලා තමයි බුද්ධියට. රාත්‍රිය අපිට තේරෙනවා ඝන අන්ධකාරයි තාරකන් තියෙනවා හඳ පායන තියෙනවා රාත්‍රිය. දහවල හොඳට ආලෝකමත් ඕ වස්තුන් මනාවට පේනවා ආලෝකම. නමුත් එවැනි ආලෝකයක්වත් එවැනි අන්ධකාරයක්වත් නොමැතිව ඒ ස්වභාවය ගන්න උත්සාහ කරන්න. ඒ ස්වභාවය අත්දකින්න ඥානෙන් අත්දකින්න ප්‍රඥාවෙන් දකින්න. අපි භාවනාවකින් ඉගෙන ගත යුත්තේ ඉගෙන ගැනීමට උත්සාහ කළ යුත්තේ ඉන්ද්‍රිය සංවරය. සංවරය කියන්නේ කරන වැඩ හිමින් කිරීම නෙමෙයි. සංවර ලෙස කරන්න කියලා කියන්නේ ඒක භෞතික දෙයක්. ඒක හරේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු අර්ථය මනස තුල සංවරය කියලා කියන්නේ අර හෙමින් ඇවිදින එක, හෙමින් කතා කරන එක නෙමෙයි. දැන් බාහිර ඉන්ද්‍රියන් ටික නම් කෙනෙක්ගේ සංවර වෙන්නත් පුළුවන්. තව කෙනෙක් හයියෙන් හයියෙන් ඇවිදින කෙනෙක් වෙන්නත් පුළුවන්. තව කෙනෙක් හෙමින් හෙමින් ඇවිදින කෙනෙක් වෙන්නත් පුළුවන්. වයසට යනකොට ඉබේම සංවර වෙනවා නේ නේද? හයියෙන් ඇවිදින්න බෑ. එතකොට හෙමින් තමයි යන්නේ. ඒ සංවරකම නෙමෙයි මේ කතා කරන්නේ. ඔබේ අධ්‍යාත්මය තුළ ඉන්න එක්කෙනා කොච්චර වේගෙන් දුවනවද? කොච්චර කොච්චර ඇලීන් ගැටීම් අරමුණු ඔස්සේ දුවනවද, පනිනවද? ඒවත් එක්ක කොච්චර වේගෙන් ගැටෙනවද, ඇලෙනවද? ඒකයි බලන්න. සචිත්ත පරියෝ දපනන්නේ නේද? මනාව සංවර කරන සිත. සිත මනාව සංවර කිරීම. දැන් හිත සංවර කරන්න කොහොමද? අල්ලල බැඳලද හරකෙක් වගේ? එහෙනම් මමකුත් නොහිත ඉන්න ඕන. ඒකට හිතන්න ඕන වෙන්න මෙහෙම ක්‍රමවේදයක් කියලා මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවද? එහෙම ක්‍රමවේදයක් නෑ. අපි සංඥාවක් දෙනකොට ඒකට දුවනවා. වාහනයට පෙට්‍රෝල් ගහනකොට වාහනේ දුවනවා. අපි තණ්හාව දෙනකොට මනස දුවනවා. ඈ අපි සියං සංඥාවක් දෙනකොට, උපාදානයක් දෙනකොට මොකද කරන්නේ? මනස දුවනවා. පස්සේ කියනවා අනේ මගේ මනස දුවනවානේ කියලා කියනවා. හැබැයි ඒක දුවන්න පෙට්‍රෝල් ගහුවේ කවුද? තමම්මයි පෙට්‍රෝල් ගහන්නේ. පෙට්‍රෝල් ගහලා පස්සේ කියනවා දුවනවා. ඒ සමහර අම්මලා ඉන්න තමන්ගේ ගෙදර ළමයට රස්තියාදු ගන්න සල්ලි දෙනවා. සල්ලි දීලා කියනවා කෝ මේ කොල්ල ගෙදර ඉන්නේ නැහැ නේ, එක පොඩ්ඩක්වත් කියනවා. මෙන් එහාමයි සල්ලි දෙන්නේ. යම සල්ලි දීලා යාම කියනවා. මහත්යත් සමහරලාට අඩියක් ගන්න කීයක් හරි ඉල්ලුවම ඒකක් දෙනවා. දීලා කියන බලන්නකෝ අපේ මුන්ද අඩිය ගන්න. මේ අඩිය ගන්න සල්ලි දෙකක් තියෙනවා නෝනා. ඒ වගේ තමන්ගේ හිතට දුවන්න තමන් පෙට්‍රෝල් දෙනවා, පස්සේ තමන්ම කියනවා දුවනවා කියලා. සමහර අයට කියනවා අපිට මේ සිතුවිලි එන වැඩි. ඒ සිතුවිලි වලට අරමුණු දාන්නේ කවුද? තමම්මයි. තමම්ම දාලා කියනවා මට මේ සිතුවිලි වැඩි කියලා. ඒ සිතුවිලි වලින් නිදහස් වෙන්න ඕන නම් මොකද කරන්න තියෙන්නේ? ඒ සිතුවිලි මෙනෙහි නොකර ඉන්න ඕන, නොදක ඉන්න ඕන, ආශ්‍රය නොකර ඉන්න ඕන, කල්පනා නොකර ඉන්න ඕන. සමහර අය කියනවා ආවල් සතුරා මිනිස්සු මතක් වෙනවා වැඩි. ඒ මිනිස්යා කෙරෙහි ලෝභයෙන් හරි ද්වේෂයෙන් හරි නොඇලී ඉන්න ඕන. දැන් බුදුදහමේ කියා දෙන සුවිශේෂී කාරණේ තමයි හොඳින් වටහා ගන්න ඕන. ඇලීම් ගැටීම් කියන දෙකම නිවන් මාර්ගට බාධාවක්. ඇලීම පමණක් නෙමෙයි ගැටීමත් බාධාවක්. ඉතින් භෞතිකව ඇලෙන්න ගැටෙන්න නැතුව අපි හොඳ මිනිස්සු කියලා කියන්න පුළුවන්. ගෙදරට වෙලා අපි තියෙන දේක් කාලා බලන්න, ඔබේ සිතට සීමා වූ පරිසරය තුළ ඔබ යම්කිසි ඇලීමක් ගැටීමක් තියෙනවා. ඒක සියුම් වෙන්න පුළුවන්, විශාල වශයෙන් මතුවෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබ තුළ ඇලීම් ගැටීම් තියෙනවා. ඒ කියන්නේ පොඩි සර්පයා වෙන්නත් පුළුවන්, ටිකක් ලොකු මහත සර්පෙක් වෙන්නත් පුළුවන්. ඉතින් නයි පැටියමනේ පොඩියට ඇලීම් ගැටීම් තිබ්බත් ලොකුට ඇලීම් ගැටීම් තිබ්බා. ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙන්න. ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙන්න නම් මේ මනසට ලෝකෝත්තර ධර්මය ප්‍රඥාවෙන් කැඳවන්න ඕන. අවිද්‍යාවන්ත තර්කවාදී පුජ්‍යලයෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ළඟට විද්‍යාව පරිණත භාවයකින් යුක්ත පුජ්‍යලයෙක් කැඳෙව්වහම අර අවිද්‍යාවන්ත පුජ්‍යලයා පරදිනවා. ඒ වගේ තමයි ඔබේ මනසත් අවිද්‍යාවමක රටාවක් තුල ගමන් කරනව නම් ඒ තුලට විද්‍යාව පහළ කරන තරමට අර අවිද්‍යාත්මක ගති ලක්ෂණ නැතුව යනවා. ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. විද්‍යාව කැඳවන්න. මොකද්ද විද්‍යාව කියන්නේ? ඇත්ත తত্ত্বය. මේ මනසේ ඇත්ත తত্ত্বය. මේ මොහොතේ ඇත්ත తত্ত্বය. ජීවිතයේ ඇත්ත తত্ত্বය පෙන්වන්න. මොකද්ද ඇත්ත తত্ত্বය? දුකයි කියලා පෙන්වන්නද සැපයි කියලා පෙන්වන්නද? ඇත්තෙන්ම ජීවිතයේ දුකක් නැහැ, සැපක් නැහැ. එහෙනම් අපිට මේ තියෙන දුක ඒක හදාගත්ත එක. එතකොට අපිට මේ තියෙන සැප මට කියන්න දෙන්නේ ඒකත් ඔබ හදාගත්ත එක. ඇත්ත தත්ත්වය තමයි ජීවිතයේ දුකක් නැහැ, සැපක් නැහැ. ඒකයි ඇත්ත තත්ත්වය. එහෙනම් මේ දැන් තියෙන්නේ ඒක තමයි ඔබ සාදාගත්ත දේ, ඔබ ග්‍රහණය කරගත්ත දේ, ඔබ අල්ලාගත්ත දේ, ඔබ වගා කරන දේ ඔය දැන් තියෙන තත්ත්වය. ඔබ වගා කරන්නේ නැත්තම් මොකවා? ස්වභාවික තත්ත්වය තමයි දුකක් නැහැ, සබත්. ඔන්න තත්ත ආකාරය. දැන් ආගමක් කියන්නේ මොකද්ද? හදාගත් එකක්. ජාතියක් කියන්නේ මොකද්ද? හදාගත් එකක්. සංස්කෘතියක් කියන්නේ මොකද්ද? හදාගත් එකක්. මාන්නයක් කියන්නේ මොකද්ද? හදාගත් එකක්. උගත් නුගත්කමක් කියන්නේ හදාගත් එකක්. එක උගත්කමක් එක පිරිසකට හරි අනිත් පිරිසට එකින් වැඩ. තමන්ගේ උගත්කම තව කෙනෙකුට බාධා, තව කෙනෙකුට අභියෝගය, තවත් කෙනෙක්ගේ උගත්කම අනිත් කෙනාට තර්කය. අපි හොඳයි කියලා අල්ලගෙන ඉන්න ඒවා තුළ තියෙන දේ. සිංහල භාෂාව හොඳයි, ඒ වුණා තව කෙනෙකුට සිංහල භාෂාව පෙන්වන්න බෑ. ඉතින් ওই වාහනේ ගහපු ශ්‍රී අකුර ඉවත් කරේ ඒක නිසානේ නේ. ශ්‍රී අකුර පෙන්වන්න බෑ, සිංහල අකුරක් පෙන්වන්න බෑ. දැන් තායිලන්තේ තියෙන තායි අකුරේ ඉන්දියාවට ගියාම ඒ හින්දි අකුරු දාන, ඉංග්‍රීසි රටවල් වලට ගියාම ඉංග්‍රීසි අකුරු දාන, අරාබියට ගියාම අරාබි අකුරක් තියෙනවා. ලංකාවේ මිනිසුන්ට කිව්වම ශ්‍රී අකුරු අයින් කරගන්න කියලා අයින් කරගන්න. ඇයි ඒ? එහෙම දේවල් අපි කරන්නේ සිංහලයා මෝඩයා කියන විරුද්ධාවලිය ලබාගෙන ඉන්න නිසා. මොකද ඒක අපි තවදුරටත් තහවුරු කරලා ආරක්ෂා කරන්න ඕන. මොකද ඒක අපේ අනන්‍යතාවය. ඒක සුද්ධ කියලා කි ඒ කියපේක අපි ආරක්ෂා කරන්න ඕන හොඳට. බුද්ධිය, ඥානමය තුල ඔය කිසිම භාෂාවක් නෑ. මේ රටකට අනන්‍ය වූ ගුණයක්, සම්මුති ගුණයක් තියෙනවා. ඒකේ විදියයි. ඒකේ සාධාරණත්වය ඒ කෝණයෙන් බලන්න ඕන, පරමාර්ථයෙන් බලන්න හොඳ නෑ. පරමාර්ථයට එනකොට භාෂාවක් නැහැ. ඒ කියන්නේ ඔක්කොම භාෂාවල් එකයි කියන එක නෙමෙයි, මොනම භාෂාවක්වත් නැහැ. පරමාර්ථයට එනකොට අපි ඔක්කොම එකයි. එහෙම වෙන්නේ නැහැ. පරමාර්ථයට එනකොට එක්කෙනෙක්වත් නැහැ. ඔබ අහල දෙන වචන නම් මේක වෙන්නේ නැද නේද? අපි ඔක්කොම එකයි, අපි ඔක්කොම එක සමානයි, කවුරුත් එකයි. දැන් විශේෂ වචනේ මොකද්ද? පරමාර්ථයට එනකොට මෙතන එක්කෙනෙක්වත් නැහැ. සතෙක්, පුජ්‍යලේ, ස්ත්‍රිය, පුරුෂේ, දුප්පතෙක්, පෝසතෙක්, උගතෙක්, නුගතෙක් කවුරුවත් නැහැ. හරියට කොයි වගේද? මලා වාගේ හොඳට නිදාගත්තහමත් ඒ වගේ තමයි දැනෙන්නේ. හොඳට නින්දර වැටුණාට පස්සේ නේ ඒ උගක්වත් නැහැ. අවදි වෙච්ච ගමන් ඒක ගන්නවා. අර නින්දේ තියෙන ක්‍රියාත්මක වෙන සංඥා පද්ධතිය ජීවමාන කරලා බලන්න. මං කියන්නේ තාම අපි නොහඳුනන තද නින්දක් තියෙනවනේ. ඒ කාලය තුල අපි අඳුනන්නේ වැස්ස, ඉන්න තැන, තමා කවුද, නිලතල, තානන්තර මොකුත් දන්නේ නැහැ. ඊළඟට මලාම. මලාට පස්සේ කොහොමද? රහතන් වහන්සේගේ සිත මල සිතක් තියෙන්නේ. මල සිතක්, තාම ශක්තිමත් මල සිතක්. ඒ කියන්නේ වැඩ කරනවා වේගයෙන්, කටයුතු කරනවා වේගයෙන්, නමුත් සිතක් කියලා දෙයක් නැහැ. පත්තිකාරක බීජයක් නෑ. ගහක් හොඳට වැඩෙනවා, ඔච්චර හොඳට මල් පල ගෙඩි දරනවාද නේ? උපත් බීජයක් තියෙනවද? පුනර්භවයක් නැහැනේ. කහකට පුනර්භවයක් නැහැ, තියෙන්නේ බීජ පරම්පරාව. ඇටයක් මරුණාම ආයේ උපතක් නැහැ. ඇටේ තඹල කෑවහම ආයේ ඇටේට උපතක් නැහැ. ඒ බීජ පරම්පරාවෙන් ඒක යන්න ඕනේ. නමුත් මිනිසයාට සත්වයන්ට උප්පත්ති භාව ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි තණ්හා බලය, තෘෂ්ණා බලය. ඔබ තුල ජීවත් වෙනවා රහතන් වහන්සේ මාරෑ දෙන්නම. ඒ ඔබේ වගකීම යකා උස ගන්නවද? එකක් කියන්නේ මාරය, එන තරහතන් වහන්සේ අවස ගන්නවද? ගොඩක් වෙලාවට යකා උස්සගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක මුවින් කියලා ඇතිනේ හැමෝටම. මට යකා ඇවිස්සුනා, මගේ යකා උස්සන්න එපා, මට යකා නැංගා කියලා ඇති. ඒ යකා ඉන්නවා කියන එකනේ තමා තුළ යකා ඉන්නවා. යා පිළිගන්නවා මන් තුළ යකෙක් ඉන්නවා. හැබැයි යකා ගෞරවයෙන් පිළිගන්න බොහොම අගේ කොට සලකනවා. යකාට සලකනවා, යකාට උපස්ථාන කරනවා, යකා ඉස්සරහට දාගෙන ඉන්නවා. මේ යකා නිසා තමයි මම අද මේ තත්ත්වේ මේ ජීවත් වෙන්නේ. ඒ නිසා යකා පිළිසරණ කරගෙන, යකා පිහිට කරගෙන යක්ෂයෝ අදහනවා. ඊළඟට ඉතින් ඒ යකාට හරියන තව යකින්නේකුත් හම් වෙනවා. ඊට පස්සේ යක්කු යකින්නියෝ ජීවත් වෙනවා. බලනකොට ඔක්කොම යක්කු. ඒ නිසා සමහරලාට මිනිස්සු භාවිතා කරනවා මේ මිනිස්සේ නම් මාරයකෙක් නේ කියලා. ඒ ගෑණි නම් මාරයකෙක් කියලා කියනවනේ. බලනකොට ඔක්කොම යක්කු. මමංකාරය තුල, මමත්වය තුල ඇති සියල්ල අවිද්‍යා සහගතයි. ඉන්ද්‍රිය විෂය සියල්ල අවිද්‍යාත්මකයි. විද්‍යාත්මක නැහැ, යථාර්ථවාදී නැහැ, සත්‍යක් නැහැ. මෙතන ඉන්න පිරිස යම්තාක්ද ඒ එක එක්කෙනා ළඟ ඉන්ද්‍රියන් ඇතුළේ තියෙන එක එක දේවල්. එක එක මළුවල තියෙන්නේ එක එක ඇට වර්ග වගේ. එක එක කෙනාගේ විඥාන පද්ධතිය තුළ තියෙන එක එක ධර්මතා. ඔය ඔක්කොම අවිද්‍යාව සහගතයි, සත්‍යයක් නෑ. ඒක ඔබේ සංකල්පයක්, එහෙම නැත්නම් ඔබට වෙන කෙනෙක් දමාපු සංකල්පයක්. ඉතින් ඔබ ඇත්ත දකින්නේ ඒ තාක් කල්ම ඔබ යම් දවසක මේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රියන් හය උගුල්වල දාලා බලනවා නම් ලෝකේ දිහා එකක් දෙකක් උගුල්වන්න එපා. උගුල්නවා නම් මේ හයම එක සැරේ උගුල්වල දාලා බලනවා නම් ලෝකේ දිහා. අන්න එදාට ලෝකේ ඇත්ත වෙනවා. එදාට ඇත්තකේ හැමදේම අතහරින්න පුළුවන්. හැබැයි මට කියන්න නම් එපා මම මාව අතහරින්න, මම අතහරින්න කියලා. මොකද ඒක තමයි බරපතලම කාරණේ. කෙනෙකුට ඔක්කොම දේවල් ටික අතහරින්නත් පුළුවන්. අතහරින අමාරුම කාරණේ මොකද්ද? මමත්වය. ඔක්කොම දේපල ටික කෙනෙකුට අතහරින්න කියලා මේ මොහොතේ කිව්වොත් ඔක්කුවෙන් ලියලා දෙන්න සම්පූර්ණ පරිත්‍යාග කරන්න කිව්වොත් ඒක මොනතරම් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්ද කෙනෙකුට?
අයියෝ මට නම් ගානක් නැහැ කියලා කියයි. හැබැයි ඇත්ත සත්‍යෙට මුහුණ දෙන්න ගියාම බෑ. දැන් සමහර එක දවසක් අම්ම කෙනෙක් කියනවා මේ මට නම් බොහෝටවත් ආදරේ නේ හැමතරෝනේ. මම දැක්ක උජාරුවට ලස්සන මාලයක් දාගෙන ඉන්න. මං කෝ ඔය මාලේ දෙන්න බැරිද අපිට මේ මොනවා හරි වැඩක් කරන්න. මේක දෙන්න බෑ. මේකේ දෙන්න බෑ. එක දවසක් කියන මහත්මේ මේ මොකටද මිනිස්සු යුද්ධවලින් ඔය ඔය යාපනේ කෑල්ල දීලා දැම්මනම් ඉවරයිනේ. මම ওই මහත්තයට කොච්චර තියනවද ඉඩම? අක්කර කාලක් තියෙනවා. මං කිව්වා අක්කර කාලෙන් මට ප්‍රොජෙස් 10ක් දෙන්න බැරිද පන්සලක් හදාගන්න? මොහොතේ බුදුම තණ්හාවන්නේ තියෙන්නේ. ඈ මගේ ප්‍රොජෙස් 10 මොකටද මොහොතේ? ඉතින් මං කිව්වා ඒ වගේ තමයි රටත් කියලා. ඈ රටක් කියන්නේත් ඒ වගේ තමයි. ඒව ඒකේ දෙන්න බෑ. ඔය තණ්හාව නැහැ කියන කට්ටියට තියෙන ප්‍රශ්නේ. එහෙම දෙයක් තියෙනවා. ඒ කාරණේ තුලින්ම නෙමෙයි මේ මොකවත් තියෙන එක හරි නැති එක හරි ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන කාරණේ. ඒක භෞතික පැවැත්මෙහි නිර්වෘතතාවයක් මිනිස්සුෙකුට තියෙන්න ඕන. දැන් බුදුහාමුදුරන්ට පූජ කරන දේ මේක බුදුහාමුදුරන්ටයි කියලා නිර්වෘත් බවක් තියෙනවා නේද? ඒ වගේ දෙයක් තියෙනවා. නමුත් ඇත්තෙන්ම හදවත පතුලේ ඒවායේ ග්‍රහණයක් තියෙනවද නැද්ද? තියෙනවා. සාමාන්‍ය ග්‍රහණයක් තිබුණොත් ඕක ටික දවසක් තිබිලා ඇතහැරිලා යනවා. නැත්තම් මොකද වෙන්නේ? පුදුම පීඩාවක් වෙනවා. මම දන්න එක තැනක් තියෙනවා. අම්මා තාත්තා ඒගේ ඇතුළේ ඉඳිම පුතාට ගේ ලියලා දෙන්නා. පුතා ගේයින් භාගයක් වික්කා. අම්මා තාත්තා ඒගේ ඇතුළේ ඉන්නේ ගේයින් භාගයක් වෙන කට්ටියකට වික්කා. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ දන්නේ නැහැ. පස්සේ ඇවිල්ලා අර ගේයින් භාගයක් කඩලා වෙන කට්ටියක් තාප්ප ගහලා වින් කරගෙන ලොකු බිල්ඩමක් හදන්න. එතකොට දැඩි ආසත්ත භාවයකින් ලොකු විශ්වාසයකින් ඒ වගේම හොඳින් ගොඩනගා ගත්තේ අමර තාතර මොකද වෙන්නේ? කන්න බෑ, වතුර බොන්න බෑ, කල්පනාව නැතුව ගිහිල්ලා බලාගත්තත බලාගෙන ඉන්නවා. මහත් කලකිරීමකටපත් වෙලා මේ කරපු වැඩේ පිළිබඳව මොකද බලනකොට ඒක ඇතුලේ ලොකු ආසත්ත භාවයක් තිබිලා තියෙනවා. ඒකයි ඒකයි එහෙම ඉච්චල දෙයක් එහෙම දැනෙන්නේ. ඒකයි අලු යට තමයි ගින්දර තියෙන්නේ. හාරලා උස්සල බලන්න ඕන. දැන් මෙතන ඉන්න හැමෝම දැන් යක්කු නෑ. යක්කු ටිකක් පැත්තකට දාලා කරුණාව, දයාව, මෛත්‍රිය කියන මෝ ඉස්සරහට අරගෙන ඉන්නේ. කොනිත්තර බලන්න ඕන, බැනල බලන්න ඕන. තමන් අවලස්සනයි කියලා කවුරු හරි බනින්න ඕන. තමන්ගේ කටගඳයි කියලා කවුරු හරි බනින්න ඕන නේද? ආන්න මතු වෙනවා තමා ළඟ ඉන්න අන්න යකා එනවා. පුදුම වැඩක්. පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්මති. අටලෝ දහමින් නොසැලෙන මනස හදා ගන්නවා. ඉතින් නොසැලෙන මනස හැලෙනවද නැද්ද කියලා බලන්න මොකද කරන්නේ? දුවවල බලන්න ඕන. දැන් ඔය ඇලයින්මන්ට් චෙක් කරනවනේ. චෙක් කරනකොට මොකද කරන්නේ? නිකන් තීන්දි බලන්න මේක දුවවල බලන්නේ. වාහනේ දුවවල බලන්නේ. වාහනේ වේගය කොහොමද කියලා ඒ රටවල් වල දුවවල බලන්නේ. දුවනකොට තමයි ඒක අහුවෙන්නේ. දැන් වාහන ගැස්සෙනවද නැද්ද, ජරබර ගාලා සද්ද එනවද කියලා වාහන නතර කරලා තියෙනකොට තේරෙනවද? තේරෙන්නේ නැහැ. දුවන්න ඕන. ඔබ මුහුණ දීලා බලන්න ඕන නින්දා ප්‍රශංසා අපහාස අපකීර්ති ඔය ඔක්කොම පිළිකුල් සහගත ඔය හැම දෙයක්ම දැකලා බලන්න ඕන තමන්ට ඒතුළු තමන් කම්පණය වෙන වේගය ඔබට කම්පණය වී නොවි ඉන්නට පුළුවන් කමක් නැහැ ඇයි ඔබ කියලා කෙනෙක් ඉන්නවා නම් මම කියලා කෙනෙක් ඉන්නවා නම් ඒතනම කම්පණය තියෙනවා ඒකම තමයි කම්පණයට හේතුව මමත්වයේ නිදහස් වෙනවද එතනම තමයි කම්පණය නිදහස් වෙන්නේ කම්පණය නොවන යමෙක් ඉන්නවද අහුට මමත්වය නැහැ එහෙට විමුක්ති සංඥාවෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔළුවේ මොකක්වත් සංඥාවක් දාගන්න නැතුව හිටනවා. මොකක්hari සංඥාවක් දාගත්තාම මොකද වෙන්නේ? ඒ ඔස්සේ යනවා. ඒ ඔස්සේ යනවා. සංඥාවක් දාගත්තේ නැති වුණොත් යන්නේ නැහැ. හැබැයි මමත්වයට ඉන්න පුළුවන් ද සංඥාව නැතුව? ඉන්න බෑ. සංඥාවක් ඕනමයි. මමත්වයට වේදනාව අවශ්‍යමයි. වේදනාව අවශ්‍යමයි. වේදනාවක් බවට පත් වෙන්නේ මානසික වේදනාවක් බවට පත් වෙන්නේ වැරදි කියන දේ. මනස රත් කරන්නේ උණුසුම් කරන්නේ වැරද්දක් කියන දේ. වැරද්දක් කියලා දෙයක් ඔළුවට දාලා නැත්තම් ඒක මනස උණුසුම් කරන්නේ නැහැ. අභියෝගාත්මක දේ. අපහසු දේ. තමයි තමව රත් කරන්නේ. ඒකයි ස්වභාවය. හරි දෙයක් කළාම හරි කියන දෙයින් සිසිල් කරනවා ඒක මෘදුයි සැහැල්ලුයි. වැරදි කරන දෙයක් තුළ දුක් වේදනාවක් ඇති කරනවා ඒක රළුයි ඝනයි. උපේක්ෂාව තුළ මධ්‍යස්ථව ගලාගෙන යනවා. ඒක සෞම්‍යයි. තව දෙයක් තියෙනවා අවේදීත සැප. ආන්න හොයාගන්න ඕන සැප. දැන් වේදීත සැප දන්නවනේ. සුඛ වේදනාව දන්නව, දුක් වේදනාව දන්නව, උපේක්ෂා වේදනාව දන්නව. අන්න අවේදීත වේදනාව, අවේදීත සැප. අසංඛාරික වේදනාව, අසංඛාරික සැප. වේදනා නිරෝධය. මොකද්ද මේ අසංඛාරික සැප කියන්නේ? ඕනම දෙයක් සංස්කරණයක් මුල් කරගෙන, සංස්කාරක වස්තුවක් මුල් කරගෙන තමයි නේ. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, දරුවෙක් වේවා, භාණ්ඩයක් වේවා, ඉඩමක් කඩමක් වේවා නේ. ඒවට තමයි කියන්නේ සංස්කාරක. සංස්කාරක වේදනාව තියෙනවා. මේක අසංස්කාරක වේදනාව. ඒ කියන්නේ අර කියනා වූ එකක්වත් විතර නේ. එතකොට අසංස්කාරක වේදනාවක් වෙනස් වෙන්නේ නේ. අසංකාරික සෝයක් වෙනස් වෙන්නේ නැහැ. ඒක සදාතනිකයි. සදාකාලිකයි. එතෙන්ද තමන්ගේ මනස සමබර කරගන්න. මනාව එකතු පහදු කරගන්න. මේක එකඟ කිරීමක් නෙමෙයි මනස ඒකාග්‍ර කිරීමක් නෙමෙයි. ඒකාග්‍ර කිරීම තිබ්බේ බුදුහාමුදුරුව ලෝ පහළ වෙන්න කලින්. බුදුරජාණන් වහන්සේ ඒකාග්‍ර කිරීමක් නෙමෙයි දමනය කිරීමක්, විහෙත විද්වංසනය කිරීමක්, දුරු කිරීමක් මනස කළා. මනස එකඟ කරනවායි කියන්නේ එකක්, මනස දුරු කරනවායි කියන්නේ එකක්. නිෂ්ක්‍රිය කළ දැම්මා. දැන් ගොඩක් අය සංවරය කියලා හිතාගෙන ඉන්නේ බෝම්බේ තියෙනවා. බෝම්බේ ඉතින් පුපුරන් නැති වෙන විදිහට ආරක්ෂා කරගෙන ඉන්නවා. එක්ක සමහර අය ඉවසනවායි කියලා කියනවා. ඒ බෝම්බේ අනුන්ගේ පිටින් යන්නේ නැහැ, තමන්ගේ පිටින් යනවා. එහෙම තියෙනවනේ තමන් වේදනාව විඳිනවා. මේ ඔක්කොම ඇති වෙන්නේ මම කියන පදනම තුල ඉඳලා බැලුවාම ඇති වෙන ප්‍රශ්න, දරා ගැනීම ප්‍රශ්න. මට හොඳ වචනත් එපා, නරක වචනත් එපා. මට නින්දාවත් එපා, ප්‍රශංසාවත් එපා. මට උගත්කමත් එපා, නූගත්කමත් එපා. ගරු සත්කාරගත් එපා, ගෞරව සත්කාරත් එපා. මට මිත්‍රයොත් එපා, මට හතුරුත් එපා. හතුරුත් නෑ, මිතුරුත් නෑ. තව වචනයක් තියෙනවා, මොකක්ද? මට මමත් නෑ. පුත්තාමත්ති දනම්මත්ති ඉතිවාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නැති පුතෝ පුත්තා පුතෝ දන. මට හතුරුත් නෑ, මට මිතුරුත් නෑ, මට ධනයක් නෑ, මට මම නෑ. ඊට පස්සේ එතනින් අවදි වෙන ඥානයේ ගුණය මොනතරම් ප්‍රභාසවද. මතර ලස්සන මතර ලස්සන මොකද්ද? මට බැන්නා, මට දොස් කිව්වා, මට සැලකුවේ නෑ, මට ගරු කළේ නෑ, මට නිඳා කළා වගේ කියන ප්‍රශ්න එකක්වත් එනවද මට මමත් නෑ කියන තැන? එන්නේ නෑ. මම සිටියෝ කොහොම මට? මට මෙහෙම කළා, මට මෙහෙම කළා කියලා මට. මට මමත් නෑ කියන තැනින් අවදිවන්න. ගසක් කපන මිනිස්සේ එක පොරෝ පහරක් ගහලා ගහ බිමට වැටුනේ නෑ කියලා කල්පනා කරන්නේ නෑ. එයා තේරුම් ගන්නවා තා පොරෝ පාරවල් ගොඩාක් මේ ගහට ගහන්න ඕන. එතකොට තමයි මේ ගහ කැපිලා වැටෙන්නේ. ඒ වගේ තමයි ඔබේ මමත්වයත් පාදානස්කන්ධත් ඉවත් කිරීම. පොඩි ගල් කන්දක් නම් අවුරුද්දක් දෙකකින් ඕක කඩලා ඉවර කරන්න පුළුවන්. අවුත් විශාල ගල් කඳු තියෙනවා මේ පළාතේ තියෙනවා වගේ විශාල ගල් කඳු තියෙනවා. ඒක ජීවිත කාලෙම කඩලා ඉවර කරන්න බෑ. පරම්පරා ගානකුත් කරනවා. සමහර අයගේ තියෙන උපාදාන ස්කන්ධෙත් එහෙමයි. සමහර අයට මේ ජීවිතේ මේක කඩලා ඉවර කරන්න බෑ. ඒ උපාදාන ස්කන්ධ ලොකු කන්දක්. සමහර අයගේ ජීවිතවල තියෙන සසරේ පුරුදු කළ උපාදාන ස්කන්ධය කුඩායි. හරියට කුඩා ගල් කන්දක් වගේ. ඒක අවුරුද්දක් දෙකක් විතර කඩනකොට ඒ කන්ද ඉවරයි. ඊට පස්සේ අපි දැකලා තියෙන උද ගල් කඳු තිබුණු තැන් මේ ඊට පස්සේ ගොඩ කරලා ලෑන සේල් කරන අවස්ථාවක් තියෙනවානේ. ඔබේ සිතෙහි තියෙන උපාදාන ස්කන්ධත් ඉතින් කුඩා නම් ටික කාලෙකින් කඩලා ඉවර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වේගය වැඩි කරන්න ඕන. උපාදාන ස්කන්ධේ ගොඩායි නම් වේගය වැඩි කරන්න ඕන. ඉතින් උපාදාන ස්කන්ධයක් තිබුණාම මොකද වෙන්නේ? තිබුණාම මුකුත් වෙන්නේ නැහැ. ඒ කැමැති තැන්වල උප්පත්ති භාවයන් ලැබෙනවා. ඒ කැමැති තැමති තැන්වල සැප දුක ලබන ඒකයි ස්වභාවය. මිනිස්සෙකු පුදුම විදියට දුකට තණ්හාව උපාදානය භාජනය කරනවා, පත් කරනවා. මිනිස්සෙකුගේ උපාදානය අර කොළඹ ගලාගෙන යන කුණු කානුවකට බස්සන්න හේතු වෙන අවස්ථා නැද්ද? තියෙනවා. අරක කොරලියල්ලන්න වහිනවා මිනිස්සු. කුණු කානුවේ ඉන්න මාළු අල්ලන්න වහිනවද නැද්ද? දැකලා නැද්ද? කරවටක් නැහැ. මගෙන් අහනවා මිනිස්සු, අර මිනිස්සයාට කර්ම විපාකයක් තියෙනවද කියලා. මං කෝ කර්ම විපාකේ අහන්න ඕනේ නැහැ. මේ මිනිස්සු දැන් ඉන්නේ කොතනද කියලා බලන්න. ඉන්නේ කොහොමද? මගෝ මොන තරම් විස බීජද? නිය කන්නකින් හරි කොහෙන් හරි ඇතුල් වුණොත් ඇඟට ගියොත් ඒ මිනිස්සු ඒකෙන් මැරෙනවා. එතනම අපාය. එතනම කර්ම විපාකෙ තියෙනවා. දැන් බලෙන් කවුරුත් සිර කරලා තියාගන්න කැමති නෑ. නමුත් බලන්නකො බැංකුවල රස්සාවල් කරන කට්ටිය රත්තරම් බඩු උගස් ගන්න තැන්වල එහෙම ඇතුළට ගිහිල්ලා ලොක් එක දාලා මේවා කරලා තමම ඉබ්බලාගෙන හිර කුඩුව වගේ අරක ඇතුළට වෙලා ඉන්නවද නැද්ද දවසම?
හස්ම ඉන්නවා.
මම ওই පල්ලේ කැලේ එලිමහන් සිර කඳුරට ගිහපු වෙලාවෙ මම කිව්ව පුතේ, ඕගොල්ලොන්ට යකඩ දැන්වලක් දාලා තියෙන්නේ. ඒ යකඩ දැන්වල ඕගොල්ලෝ කපාගෙන තා අවුරුදු 6ක් 7ක් 10ක් 15ක් ඉඳලා ඕගොල්ලෝ යයි. ඒත් මතක තියාගන්න මෙහි වැඩ කරන කට්ටියට 10කොළ 25කින් 30කින් තමයි 40කින් 50කින් තමයි මේ දැන්වල අදාළ තියෙන්නේ. මේගොල්ලෝ පුතේ හැමදාම මේ හිර ගෙදර ඉන්න. මොකද අර ඉන්න පරිපාලනේ. ඒගොල්ලොත් අර ඉබ්බට යටත්ව ඇතුලේ ඉන්නේ. ඒගොල්ලෝ අනිවාර්යෙන් එතෙන්ට වාර්තා කරන්න. නමුත් මානසිකත්වය වෙන එකක්. එච්චරයි තියෙන වෙනස. අපිත් ස්වයංසිර කරු. අපිත් එක් එක් දේවල් හදාගෙන, එක් එක් නේද දේවල් හදාගෙන, පන්තල් හදාගෙන, අපිම ඉබ්බෝ දාගෙන, අපිම ඇතුළට වෙලා අපිම ඉතින් ඉන්නවා. ඒක ඉතින් අර මානසික ප්‍රශ්නයක් නැති හින්දා අපේ නිදහසයි කියලා එක හිතන හින්දා ඒක නිදහස. මනුෂ්‍යයෙකුට නිදහස් ලෝකයේ අත්දකින්න හැකියාව ලැබෙන්නේ ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වූවාට පසුව පමණයි. ඉන් මෙහා නිදහස් ලෝකයක් දකින්නට පුළුවන් කමක් නැහැ. ඉන් මෙහා අපි දකින්නේ අපි බැඳිච්ච ලෝකය, ඇලිච්ච ලෝකය. දැන් ඔහොම එක එක ගැටලු උපදින අතර මේ අපේ එක මෑණි කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නේ තමයි මේ මම කියන්නේ කවුද? මම ඔබ දැන් වයස කීයද? වයස 61යි. අනිවාර්ය මම ඔබ දැන් මෙතෙක් කාලයක් දැන් 61ක්ම මම කියලා කිව්වොනේ කාටද කිව්වේ කියලා? ඇයි 61ක්ම මම කියලා කිව්වේ? උනාට මම කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. මමංකාරය කියන්නේ මොකද්ද? මම කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. හැබැයි හැබෙහින් මම කියලා කියන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුට. ඒක තමයි අර්ථ සම්පන්න මම කියලා කතා කරන තැන. මාර්ගඵලලාභී තමයි මම කියලා කතා කරනකොට ඒක අර්ථ සම්පන්නව කතා කරන්නේ. අනිත් සියලුම දෙනා මම කියලා කිව්වට නොදන්නා දෙයකටයි මම කියලා කියන්නේ. අනවබෝධයේ දෙයකටයි මම කියලා කියන්නේ. ඒකයි ඔය ඇත්තන්ට ඒ වගේ ප්‍රශ්නයක් තියෙන. මොකද මම කියන්නේ කවුද? ඒ කියන්නේ මම කියලා මෙතෙක් කතා කළා අනවබෝධයේ කාරණයකට, නිර්ර්ථ කාරණයකට. හතන් වහන්සේ නමක් තමයි, බුදු කෙනෙක් තමයි මම කියලා. මමං ඉවෝ භික්කවේ කියලා කියන්නේ මම කියලා කියනවා. මම දේශනා කරනවා කියලා කියන බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා මම දේශනා කරනවා කියලා කියන අර්ථ සම්පන්නයි ඒක. රහතන් වහන්සේ කෙනෙක් තමයි තමන්ට අයිති දෙයකට තමන් කියන්නේ මම කියලා කියන්නේ. අනිත් අය ඔක්කොම මම කියලා කියන්නේ තමන්ට අයිති නැති දෙයකට, නොදන්න දෙයකට, අවිද්‍යාව සහගත දෙයකට. ඔබ මමයි කියලා කියන්නේ හැම කෙනෙක්ම නොදන්න දෙයකට. එහෙම නැත්නම් අනුන්ගේ දෙයකට. අපි මගේ කියා ඉන්නෙත් අනුන්ගේ දෙයකට, මමයි කියා ඉන්නෙත් අනුන්ගේ දෙයකට. අනුන් කියන්නේ කවුද? තවත් පුජ්‍යලයක් නෙමෙයි මෙතන අනුන් කියලා පෙන්නන්නේ. පුජ්‍යලයක් නැති කාරණය නේ. දැන් සතර මහා භූතය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයිනේ. ඒක එතෙන්දී අනුන්ගේ කියලා කියන්නේ ඈ. එතකොට අපි මගේ කියලා කියන්නේ අනුන්ගේ දෙයකට, මමයි කියන්නේ අනුන්ගේ දෙයකට. මෙතෙන්දී අනුන් කියලා කියන්නේ පුජ්‍යලයකට නෙමෙයි. ඒ නිසා නොදන්න කමට ඉතින් තවදුරටත් මම කියන්න එපා. අනුන්ගේ දෙයකට මම කියන්න එපා. අනුන්ගේ දෙයකට මගේ කියලා කියන්න එපා. කො තමන්ගේම දෙයක් පෙන්වන්න බලන්න. ජීවිතේ රැස් කරගෙන තියෙන දේවල් අතර මගේමයි කියලා තියෙන දේක් වෙන්න. ඒක අවුරුදු 100කින් අවසන් වෙන්නේ නැති එකක් වෙන්න ඕන. මගේම හිත කියලා කියන්නත් පුළුවන් නේ. මගේ හිත කියලා කියනනේ. සාමාන්‍ය ද්‍රව්‍යමය ලෝකය වෙනස් වෙන්නේ දවසකින්, දෙහකින්, අවුරුදු 10කින්, අවුරුදු 100කින්, අවුරුදු 100,000කින් වෙන්න පුළුවන්. මහා පෘථුවියම වෙනස් වෙන්නේ ගොඩක් කාලයක් යනවනේ නේද? දැන් ගහක් කොළක් වෙනස් වෙන අවුරුදු 10ක් 15ක් යනවනේ. සතෙක් සිව්පාවෙක් වෙනස් වෙන. මතක තියාගන්න, සිත කියන එක වෙනස් වෙනවා තප්පරයට කෝටි සිය වාරයකට වඩා වේගයකින්. කොච්චර වේගයක්ද කියතොත් පහන් දැල්ලා අලුත් වෙන වේගය ඔබට පේන්නේ නැහැ. ඒක අලුත් වෙන හැම මොහොතකම අලුත් වෙනවා. දෙපාරක් බලන්න බෑ ඒක. තේරෙනවද? ඒ පහන් දැල්ලක් අලුත් වෙන දෙවි යන වේගයේ මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද ඇහැට අහුවෙන අංශුවක් නෙමෙයි ගිනි දැල්ල කියන්නේ. පරමාණුවට එහා ගියපු යම්කිසි ධාරාවක්. සිත ඒ තරම් වේගෙන් වෙනස් වෙනවා. ඉතින් මගේ නොවෙනස් වෙන එකම දේ මගේ සිත කිව්වොත් එහෙම ඒක විතර වරුවක් තම මොකක්වත් නැහැ. සිත කියන්නේ අර පහන් දැල්ලා වගේ හැමතිස්සෙම අලුත් වෙවි අලුත් වෙවි අලුත් වෙවි තියෙනවා. හැබැයි එක තැනක ඒක බැඳිලා තියෙනවා. අර පහන් තිරේ අල්ලගෙනපත් වෙන්නේ නේද? පාන්තිරය අල්ලගෙන තමයි පහන් දැල් හැමතිස්සෙම දැල්වෙන්නේ. ඒ වගේම අපි මේ සිතත් මම කියන තිරේ තමයි තියෙන්නේ. මම කියන තිරේ නැත්තම් ඒක දැල්වෙන්නේ නැහැ. ඒක නෙමෙයි නිවන් මාගේ මුලින්ම මමංකාරය නැති කරන්නේ. මමත්වේ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය දුරුකරන. හැබැයි හිතන්න එපා මමත්වේ ප්‍රධාන දර්ශනයයි එතෙන්දි නැති වෙන්නේ. ඒකයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒකයි තේරෙනනේ. සක්කාය මමයි කියලා තිබුණු දෘෂ්ටිය නැති වෙන්නේ. හැබැයි යාගේ අර තිරේ සම්පූර්ණයෙන් ඉවත් උනේ නැහැ. තිරේ සම්පූර්ණයෙන් ඉවත් වෙන්න තව සංයෝජන ගණනාවක් තියෙනවා. ඉතින් සමහර අය සක්කාය දිට්ඨිය පොඩ්ඩක් ඉවත් කරගෙන ඒගොල්ලෝ ඔඩක් හිතනවා මේ හරි මම පූර්ණයි කියලා. මම රහත් කියලා ඔය බෝඩ්ඩා ගන්න ඒගොල්ලෝ පොඩ්ඩක්. ඇත්ත තමයි. සක්කාය දිට්ඨි ඉවත් කරගත්තා ඉන්නවා. ඉවත් කරගෙන එක පාට රැවටෙනවා හරි මම රහත් මෙතනින්ට එහා මුකුත් නැහැ කියලා. තියෙනවා. ඉතින් ඔය ආනන්දහාමුදුරුවෝත් ඒ කාලේ අර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ආනන්දහාමුදුරුවෝත් එහෙමයි. උන්වහන්සේ රැවටිලා නෙමෙයි. උන්වහන්සේට කී කී ආයතේ ධර්මයේ හරි ලේසි. පටිච්ච සමුප්පාදේ හරිම සරලයි. බුදුරජාණන් වහන්සේ මට දේශනා කරන්න පුළුවන්. එතකොට මේ වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ ආනන්ද හිම කියන්නේ හරි ගැඹුරුයි. ආර්ය ශ්‍රාවක මාර්ගේ හරි ගැඹුරුයි. දැන් සෝහන් වෙලා නෙමෙයි අපේ අය දහම් පාසල් ආචාර්ය වෙලා කියනවානේ ආර්ය ශ්‍රාවක මාර්ගේ හරි ලේසි කියලා. දහම් පාසල් ආචාර්ය වෙලා කියනවා පටිච්චසමුප්පාදෙ මන් දන්නවා. ඔබෙන් ඇහුවොත් පටිච්චසමුප්පාදෙ දන්නවද කියලා ඔබ දන්නවා කියලා කියන්නේ නැද්ද? කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය ඔබට තේරෙනවද? මට තේරෙනවා. මට තේරෙනවා. මොකද ඇක්කේ? සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දෙයක්. ඒගොල්ලෝ ආයි නැවත මේ මුල ඉඳලා ආයි මොන්ටිසෝරි ගිහිල්ලා ආයි එන්න ඕන මේ ආරේ මාර්ගය තුල. ඉතින් මම කියන දර්ශනේ නැති වුණාට පස්සේ එතන ඉඳලා අර අනිත් සංයෝජන කොච්චර තිබුණත් එයා එක්තරා ගමනක් යනවා. මොකද අර සත්පුජ්‍යල ආත්ම ගතියෙන් කරපු දැඩි බවින් තොරව ගමනක් යනවා. අර වැඩ ටික ඔක්කොම කරයි. පරණ පුරුදු ටික වෙලඳාමක් කරනවා නම් වෙලඳාම එහෙම දේවල් කරයි. අර මාර්ගඵලලාභී ලැබුවා අර වැද්දගේ නෝනත් නේද? වැද්ද පස්සෙන් ගියා කියන නීතලත් අරගෙන ඒ කියන්නේ. පරණ පුරුදු ටික කරනවා. හැබැයි ආත්ම දෘෂ්ටිය නැතුව. ඊට පස්සේ බුදුහාමුදුරු උපමාවක් කිව්වා. අල්ලේ තුවාලයක් නැත්තම් විසෝර තරම් දුර ගෙනියන්න පුළුවන් කියලා. එයා කරන්නේ අතර රාජකාරිය. නැත්තම් වැද්ද ගෙදර තියාගන්න ගහලා පන්නනවා. ඇයි ඉතින් ගෙදර වැඩ කරලා දූ දුන්නු? ඉස්සර කිව්වේ මේ සහායට ගන්නවා කියලා නෙනේ, සහායට. සහායට කියන්නේ සහායකෙක්. සහායට ගන්නවා කියලා කියන්නේ ඒකට. සහායට ගන්න, උදව්වට ගන්න. ඒකනේ ඉස්සල්ලාම බලන්නේ ඉන්ටර්වියු එකට ගඳවලා කොලෙස්ටරෝල් තියෙනවද, ලෙඩ තියෙනවද, ප්‍රෙෂර් තියෙනවද, උගත්කම තියෙනවද නේ? වැඩ කරන්න පුළුවන්ද, ගේ දොර පුළුවන්ද, කන්න උයන්න පුළුවන්ද, ඔක්කොම බලන්නේ ගන්න. ඉතින් මහත්තුරු ගන්න කොටත් නෝනලත් ඉන්ටර්වියු එක කරනවා යටින්. මෙයාට සල්ලි තියෙනවද? මට වැඩ කරන්න පුළුවන්ද? මෙයා මොඩ මනුස්සයෙක්ද? පෞරුෂයක් තියෙනවද? ඔක්කොම බලනවා නේ. ඒවා බොහොම හිමි. කවුරු කවුරුත් එහෙමයි. එකිනෙකාට සහයෝගය දක්වනවා. ඉතින් ඒ රාජකාරියයි කරන්නේ. මේ ශාසන ඉතිහාසයේ තියෙන ඔය දසමහා යෝධය අතර යෝධය බවනේ මහාන වෙලා ඉඳලා සිවුරු ඇරලා ගිහිල්ලා නේ යුද්ධ කරලා ආයි මහාන වෙලා රහත් වුණා. අපිට වැරදි විදිහට බුදුදහම ඔළුවට ගියපු නිසා තමයි ඒක සංවර්ධිත ධර්මයක් හැටියට නෙමෙයි ඍණාත්මක ධර්මයක් හැටියට ඔළුවට වැටුණා. ඊට පස්සේ අපි අපිම වඳ වෙන, හීන වෙන, දුර්වල වෙන, පහත් විදියට හිතන, ලදපමණින් සතුටු වෙන, දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න මට්ටමට වැටුණා. ඇයි? හීන මානසිකත්වය තුළ හීන මානය ඇති කළා. බුද්ධාගමෙන් වර්ධවා දේශනා කරන බොහෝ සාමීන් වහන්සේලාත් වර්ධවා ගන්න බොහෝ දායකයොත් ඇති කරවන්නේ සහ ඇති කරගන්නේ ධර්මය කියලා ගොඩ නගා ගන්න ඕන් ළඟ හීන මාන්නේ. හීන මාන්නේ. ඒ කියන්නේ අපි පුටු වල වාඩි වෙන්න හොඳ නැහැ, බිම වාඩි වෙන්න ඕන. හීන මාන්නේ. අර දේව ගැතියෝ එහෙම ඉන්නෝනේ කතරගම එහෙම. දෙවියෝ ඉස්සරහා අපි පිඟන් වල කන්න හොඳ නැහැ. දෙවියන්ගේ පොළොවේ බිම දාලා, බිම දාලා කන්න ඕන. ඔබ දැකලා නැද්ද? බිම දාලා කන්න. ඔව්. ඒ තමයි හීනමානයි. අපි යාළඟ යටහත් පහත් වෙන්න ඕන, පොල් ගෙඩි අරන් කරගෙන ඕන, බඩ ගන්න ඕන, එහෙම කියලා හීනමානයි ඇති කරගන්න. අපි දෙයියන්ට දවසර 34 වතාවක් කෑ ගහන්න ඕන. අපි දෙයියන්ට යටත් කියලා ඒ තමන්ම තමන් පල්ලෙහාට දාගන්න යටත් විජිතයක් හදාගන්න. සමය ලෝතර බුදුරජාණන් වහන්සේ මේ යටත් විජිතයක් හදන්නේ නෑ, තමන්ට තමන් පිළිසරණ කරගෙන නැගී හිටින්න. ඔබ තමයි ඔබේ ලෝකයේ රජුරු. ඔබ තමයි ඔබේ ලෝකයේ වගකීම්තා. ඔබ මොනතරම් භාග්‍යවන්තද, මොනතරම් පණ්ඩිතද, මොනතරම් ශ්‍රේෂ්ඨද? එහෙම චින්තනයක්, එහෙම දර්ශනයක් පුරුදු කරනවා නම් මොනතරම් දුර්ලභ කෙනෙක්ද මේ ලෝකේ? ගොඩාක් මේ වෙනකොට ලෝකේ මස්සාන තස්ස වඩන්ති පඤ්ඤා තස්සන වඩති. මස් වලින් මිනිස්සු හැඩ වෙලා ලස්සන වෙලා මේකප් කරගෙන නේ කරගෙන ඉන්නවා. ඇතුලෙන් මොකද? ශක්තිමත්ද? දාර්ශනිකයිද? ඒ දුර්වල කන්තිය. ගොඩනැගිලි වල හිටියට යාන වාහන සල්ලි තිබ්බට ලෝකේ පෝසත් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ওই ගොඩනැගිලි වල උඩ වහලා ඉන්න කාක්කොත් පෝසත් නැහැ. හ්ම්. එහෙනම් ওই වාහන ඇතුළට වෙලා යන බල්ලුත් පෝසත් නේ. ඒව ඇතුළේ යන කූඹිත් පෝසත් නේ. ඒ වාහනේ ඇතුළේ යන මදුරුවොත් සමහරලාට මැස්සොත් පෝසත් නේ. එහෙම පෝසත් වෙන්නේ. පෝසත්කම දුප්පත්කම කියන්නේ මානසිකත්වය. තියෙන්න ඕන ජීවිතේට අවශ්‍යතා ටික. මේ ලෝකේට එක්තරා රාමුවක් හදලා මෙන්න මේක තමයි, මේ රාමුව තමයි පෝසත් කියලා. අපි මේ ලබන AC එක ගමේ වෙල්ලෑයක අයිනේ හුලඟෙන් එනවනම්, ඉතින් AC එතන තියෙනවද නැද්ද? ඉතින් AC එතන තියෙනවනේ. AC මොකටද? ඈ මේ කොළඹ නාන තටාක තියෙනවා කියලා ලොකුවට හිතනවා. නාන තටාක නෙමෙයි, අපිට ඒ හොඳට වැව් තියෙනවා. වැව් තියෙද්දි මොකටද නාන තටාක නේ? නිතරම හොඳට පිරිසුදු වෙලා තියෙන එක්කෙනාගේ මුත්‍රා තව එක්කෙනෙකුට නොපෙවෙන්නේ නැති හොඳ නාටකයක් තියෙනවා. හරිද? අර මේකේ මුත්‍රා කළොත් එහෙම ප්‍රවලසියට අනිත් එක්කලා මේක පෙවෙනවා. අර වෙනම බෝඩ් ගහලම තියෙනවා මේක ඇතුළේ මුත්‍රා කරන්න එපා කියලා. එකුණාට පිරිසුදු යනවා මියාව. දැන් බලන්න මේ පහසුකම එතන තියෙනවා. ඉතින් ඒක අර මනුෂ්‍ය නිර්මාණය කරගන්න උනා. හරි, දැන් ඔය ගොඩක් ලංකාවේ ඉඳලා ඔය විදේශගත වෙන තැන්වල තියෙන ප්‍රශ්නේ තමයි මේ 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 රටේ මිනිස්සු ඒ කාන්තාව එහෙම රටවල් වල ගිහිල්ලා තියෙන්නේ මේ සල්ලි හොයන්න නෙමෙයි, මිනිහගෙන් බේරිලා ජීවත් වෙන්න. ගොඩක් කාන්තාව එහෙම නැත්තම් මිනිස්සු රට ගිහිල්ලා ඉන්නේ ගෑණිගෙන් බේරිලා, අනේ හාමුදුරනේ මම මෙහෙට වෙලා ඉන්නවා, නැත්තම් මගේ ඔළුව කනවා, මාව යක්ෂයෙක් කරනවා. ඒ නිසා ඒකට ගිහිල්ලා ඉන්නේ. එහෙම නැතුව වෙන දෙයකට නෙමෙයි. කොතනක සිටියත්, කොයි විදියට සිටියත් හිත අවබෝධ කර ගැනීමෙන් තමයි පෝසත් වෙන්න පුළුවන්. නැත්තම් අර ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ කියන ස්වභාවයෙන් වෙනස් වෙන්න නැතුව, එතනින් ඉවත් වෙන්නේ නැතුව කොයි විදියට වෙනස් වෙන්න හැදුවත් පුළුවන් කමක් නැහැ. ඔබ තුල සිටින සතුරා ඉවත් කරන්න. අසේවනාච බාලා. දැන් පිට ඉන්න බාලය ආශ්‍රය කරන්නත් එපා, ඒ සතුරු ආශ්‍රය කරන්නත් එපා. ඔබ තුල සිටින සතුරා ඔබ පරාජය කරන්න. ඔබ තුල ඉන්න සතුරා කවුද? ඔබට දුක් දෙන කෙනා. ඔබ ගොඩාක් වෙලාවට සිතාගෙන ඇති මට අරයා දුක් දෙන්නේ, මෙයා දුක් දෙන්නේ, මෙයා දුක් දෙන්නේ කියලා. කවුරුවත් නෙමේ දුක් දෙන්නේ. ඔබේ අනවබෝධය, ඔබේ අවිද්‍යාව, ඔබේ මමත්වය. ඔබට ජීවිතේ මුණ ගැහුනේ නැති ඊට වැඩි දේවල් බුදුහාමුදුරන්ට මුණ ගැහුනේ නැද්ද? ගැටළු හැටියට නමුත් ඒක දුකක් බවට පෙරළුන්නේ නැත්තේ ඇයි? තමා තුළ ඉන්න සතුරා පරාජය කළා. තමන් සටන් වදින්න ඕන තමන් එක්ක. තමන් කතා කරන්න ඕන තමන් එක්ක. දැන් හතුර හොයාගෙන ඇති. ටික 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 දෙන්න, ටික ටික තල්ලු කරන්න. බොහෝ කාලයක් පදිංචි වෙලා ඉන්න එක්කෙනා එයා එක පාට තල්ලු කරන්න බෑ. හරප්පනිනවට ඔබ මොකද කරන්නේ? ඇට කඩලා දාන්න. ඒකයි වැඩේ. රිලව් පනිනවට මොකද කරන්නේ? සමහර වෙලාවට ඒ ගෙඩි සහිත ඒ ගහ කපලා දානවා. ඊට පස්සේ ඒ ගහ තෙන්නේ නැහැ නේ. රිලව් එක බේරෙනවා. මං කියන්නේ ඒ වගේ දේවල් කරන්න කියන එක නෙමෙයි. ඔබේ මනසට ඔබ තුල ඉන්න සතුරා ඔබ තුලට පැමිණෙන්නේ ඇයි? මාරයා ඔබ තුලට පැමිණෙන්නේ ඇයි? ලොන්ඩරි කාරයා ඔබේ ගෙදරට එන්නේ ඇයි? එනවනම් ඉන්නේ ඇයි? ලොන්ඩරි කාරයාගේ රෙදි තියාගෙන ඉන්නවා. කුලියට ගත්තේ මේවා. රෝඩ් බෝට් හයර් කරන දැන් දිනනනේ. හයර් එකට ගන්න එක තේ දැනුත් මංගල ඇඳුම් එහෙම හයර් එකට නේ අඳින්නේ. ඒව ගිනින්න දුන්න මොකද වෙන්නේ? එයාගේ ඇතර තියෙනවා. එතකොට පොලි මුදලාලි ගෙදරට එන්නේ ඇයි? ඔබ පොලියට දෙයක් අරන් තියෙනවා. මාර්යා ඔබ ළඟට එන්නේ ඇයි? මාර්යා සතුව දේවල් ඔබ තියාගෙන ඉන්නවා. ඊළඟට තණ්හා රති රගා කියන ඒ මාර දුවරු එන්නේ ඇයි? ඒගොල්ලන්ගේ දේවල් තියාගෙන ඉන්නවා. කූඹි එන්නේ ඇයි? ගෙදරසේ ඔස්සේ සීනි බෝතල් තියෙනවා. පැණි ගන්න. මැස්සෝ එන්නේ ඇයි? පිළි දේවල් තිබුණාම අපිරිසුදු දේවල් තිබුණා එතෙන්ට එනවා. ඒ වගේ තමයි මාරයා පැමිණෙන්නේ. ඔහුගේ දේවල් ඔහුට අදාළ දේවල් තබාගෙන සිටිනවා. මාරයාට අයිති සියල්ල මාරයාට ලබා දෙන්න. මාරයාට අයිති සියල්ල මාරයාට ලබා දෙන්න. කිසිවක් තියාගන්න එපා. හදවතින්ම ආත්මීයවම අතහැරගන්න. බලන්න ඔබට ඒ ක්‍රියාව කරන්න පුළුවන් කියලා. නිවන් දකින්නේ හදවතින්ම ලෝකයෙන් නිදහස් වෙන්න කැමති කෙනෙක්. අද මතුලේ ඉන්න. පොඩ්ඩක් මේ උඩින් ගාවගෙන ඉඳලා එහෙම නෑ. උඩින් සාංගික දානයක් දීලා නේද? ඈ? එහෙම කරන්න බෑ. හදවතින්ම අතපතලෙන්ම ලෝකෙන් නිදහස් වෙන්න කැමති කෙනෙක් වෙනවා. ඉතින් ඒ යන ගමනේදී අභියෝග එනවා. අභියෝග කරනවා මේ විදිහටම මායя අභියෝග කරනවා. අභියෝග කරනකොට තමන් ඒවට උත්තර දෙන්න ඕනේ. එක් එක් සාධක මුල් කරගෙන අභියෝග කරනවා. ඒවට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. ඒ සියල්ල පරාජය කරගෙන තමන් ලෝකයෙන් නිදහස් වෙන මාර්ගයේ ගමන් කරන්න ඕන. ඔය තණ්හා රති රගා වලට අහු වෙන්නේ නැතුව. ඒගොල්ලෝ මාර දූවරු හැටියට පෙන්වලා තියෙන්නේ. මාරය හැටියට මෙතන පෙන්වලා තියෙන්නේ මොකන්ද? කෙලස්. කෙලස්. ඒක අපි තේරුම් ගන්න. ඊට පස්සේ ඒක ලස්සන තව තියෙනවා තණ්හා රති රගා. හැබැයි ගෑල් ළමයි නටන එකක් තියෙනවා. ඒ විදියටත් පෙන්නලා හරි ඒ කියන්නේ හිතේ තියෙන ස්වභාවයන් තුනක් නිසා බාහිර යථාර්ථයක් වෙනවා. අපිට ඒ විහාර මන්දිරයෙන් වේවා මේ කතාවෙන් කියන දේ අර යථාර්ථවාදීව දකින්න බැහැනේ. ඔබ බලන්නේ ඔබේ චින්තනයෙන් ඒක. දැන් මම බලන්නේ මේ රාමුව මගේ චින්තනයෙන්. ඔබ බලන්නේ ඔබේ චින්තනයෙන්. සමහරලාට ඕක දිහා බලාගෙන ඉද්දී එක්කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ චරිතය උතන පේන්න පුළුවන්. හැබැයි කෙනෙක්ගේ ඇහැ යන්න පුළුවන් සමහරලාට බුදුහාමුදුරන්ගේ චරිතය අමතක වෙලා අර ගෑනු ළමයි තුන්දෙනා නටන එක දිහාට. ඒකේ ආස්වාදයේ වින්දනයට ඇදලා යන්නත් පුළුවන් කෙනෙක්. තව එක්කෙනෙක් බුදුහාමුදුරන්ගේ විජයග්‍රහණී පැත්තට යන්නත් පුළුවන්. හැබැයි ලෝකේ ස්වභාවය තමයි පිරිමි පාර්ශවයේ හිටියොත් එම අර ගෑනු ළමයි තුන්දෙනාට. ඒ කියන්නේ යත් අන්නත් රදට ගාගේ ඒව බලනවා. අතන බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒක බලන්නේ නෑ. ඒක දිහා බලන්නේ නෑ. ඉතින් ඔබත් මේ ගමන යද්දී ඔබ පිටුපසින් ඔබ ඇදගෙන යන්න එන කවුද? දැන් මේක තණ්හා රති රගා කියලා දුවරු පෙන්වේ බුදුහාමුදුරු පුරුෂයෙක් නිසා. කාන්තාවක් වුණු පුත්‍රවරු එන්නේ, මාර පුත්‍රවරු එන්නේ. එතකොට පුත්‍රවරු ඇවිල්ලා තුන්දරේ මොකද යාව වචී කරන්නේ? පුත්‍රයන්. අන්නේක මේක දෙපාර්ශවයටම දාන්න තිබ්බේ නේද? එක පාර්ශවයකට නැතුව. මොකද ආකර්ෂණීය සංවේදී පංචකාම වස්තුව තමයි පිරිමියෙකුට ස්ත්‍රියක්. පහින්ම පහටම කැමති, ශබ්දයට කැමති, ගන්ධයට කැමති, හැම දෙයකටම කැමති, පංචකාමයටම කැමති. ඉතින් මේක අනිත් පැත්තටත් එනවා. ඒකයි ස්වභාවය. සිත ඇදගෙන යන ස්වභාවය තියෙනවා. බාහෘතික ලෝකේ නෙමෙයි මේක, අධ්‍යාත්මික ලෝකේ ගමන යද්දී තමයි ඉස්සරහට තේරෙන්නේ. ගොඩාක් අයට ධර්ම අවබෝධය කරගන්න බැරි වෙන්නේ වීරිය මදි නිසා, ප්‍රඥාව මදි නිසා, අවබෝධය මදි නිසා. ඒ ඔක්කොම තිබුණත් ධර්මයේ නැති නිසා. ඒ ඔක්කොම තිබුණත් ධර්මයේ ලැබෙන්න ඕන. ධර්මයේ නොලැබී යන්න බෑ. මලක් පිපෙන්නට සූදානම් වුණාට මදි, ආලෝකය ලැබෙන්න ඕන. මල පෝෂිතයි, ඈ පෝෂණය වෙලා තියෙනවා, ආලෝකය ලැබෙනවා සමගය පිපෙන්නේ. ඒ වගේ ධර්මය කියන ආලෝකය වැටෙන්න ඕන. කොහේද මේ නිවන මොන පරාසයද තියෙන්නේ කියලා මඟ පෙන්වීම තියෙන්න ඕන. තියෙන්නේ මේ සිතෙන් එහා, මේ ඉන්ද්‍රියන්ගෙන් එපිට. ඉන්ද්‍රිය විෂය ඉක්මවා එය සොයා යා යුතුයි. එයා කියන්නේ ඒකනේ, මහා මේ සියලුම දේවල් මටයි අයිති. එතකොට කියන්නේ මොකද්ද? සිද්ධාර්ථ ගෞතමයා, මම ලොවෙන් නිදහස් වන කෙනෙක්. මොකද්ද ඔබගේ වීරිය? මොකද්ද ඔබගේ බලය? ඔබට අයිති දෑ සියල්ල ඔබ ගන්න. ඔබට මාව පරාජය කරන්න බෑ. ඔබේ ලෝකය තුල නෙමෙයි මගේ ජයග්‍රහණය තියෙන්නේ. දැන් මේ ලෝකෙ මේ කට්ටිය මේ ඔක්කොම ජයග්‍රහණයක් කරන්න යනවනේ නේද ගමන? කොහෙද? මාර්යාගේ ලෝකය ඇතුලේ. ජය ලැබනවද කවුරු? නෑ, පරාජය වෙලා මේ යන. මාර්යාගේ ලෝකයේ තුල ජයග්‍රහණ ලබන්න බෑ. ඔබේ ලෝකයේ ඔබ තබා ගන්න. මා ඔබේ ලෝකයේ තුල නෙමේ ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මාර්යාගේ ලෝකයේ නෙමේ ජයග්‍රහණය කරේ, බුද්ධ රාජ්‍ය පිහිටෙව්වේ. රහතන් වහන්සේලාගේ ඒ ජයග්‍රහණය තියෙන්නේ මාර්යාගේ ලෝකයේ නෙමේ. දර්ශන සම්පත්තිය, ඥානය, උත්තරීතර ගුණයක්, අවබෝධය ඔබ ළඟ තියෙන, දිෂ්ටිය පළවා හරින්න තියෙන, නටන්න තියෙන හොඳම තොයිලේ. කොහොමද? අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අපි හැමදාම අචින්තිය වූ අකාලික වූ ධර්මය ප්‍රශංසා කරන එකයි මේ ධර්ම දේශනාවකින් කරන්නේ. එතකොට ප්‍රශංසා කරන කරන හි මොකද වෙන්නේ? ඔබත් අකාලික ධර්මයට අචින්තිය වූ ධර්මය කරා දවසින් දවස පැමිණෙනවා. ඒකේ විපාකයේ හැටියට මොකද්ද ලැබෙන්නේ? විපාකය අචින්තිය වූ ධර්මයක් ඔබ යම් දවසක
ප්‍රත්‍යක්ෂ කරගන්නවා, පූර්ණත්වයටපත් වෙනවා. ඔය චින්තය අචින්තය දෙකම හදන්නේ මේ චින්තනයේ ඉඳගෙනමයි. සිතුවිලි දාමය තුළ සිටගෙනමයි. ඔබ වැරදි කියනවනම් යමක්, ඒක තමයි වැරද්ද. ඔබ හරි කියනවනම් යමක්, ඒක තමයි හරි. ඒ මොකවත් නැහැ. ඔය දැන් ඔය ඇමසල් වනාන්තරයේ ඉන්න මිනිස්සු, වැඩි ජනතාව කී, අපි ඡායාරූපයක් බැලුවොත් එහෙම ඔක්කොම ඉන්නේ තනිකර නිර්වස්ත්‍රයේ, කාන්තාව වේවා පිරිමි වේවා. ඒ මිනිස්සුන්ට කිසි කෙනෙකුට කිසි කෙනෙක් ගැන අමුතු විදියට බලනවායි කියලා එකක් නැහැ. ඇයි? ඒක එහෙම තමයි. දැන් ලංකාවෙත් එහෙමනේ නේද? දැන් උඩුකය සම්පූර්ණ නිර්වස්ත්‍ර කරගෙන සිටියනේ ඔය කුල ප්‍රශ්න හරේ මේ නිසා ඔය ඒ කාලේ නෝර යුගයන් වල. නමුත් ඒ චින්තනය තුළ මොකක්වත් තිබ්බේ නේ. චින්තනය මත තමයි මේ සියලුම දේ ඇතිවන්නේ. වේදනාවල් ඇතිවන්නේ, හැඟීම් ඇතිවන්නේ. ඒ දිහා බලන විදියට තමයි එයාට ඒ සංවේදනාවල් හටගන්නේ. ඒ නිසා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලින් තමයි එයාව කලම්බන්නේ, පෝෂණය කරන්නේ. මමත්වයේ අත්වාදය හා පරවාදය ඉක්ම වූ තැන, මමත්වයේ ඉක්ම වූ තැන සියල්ල ඉක්මවා ලෝ ජය ගන්නවා. හැම දිනාටම තමන්ගේ සිත ජය ගන්න ශක්තිය ධෛර්යය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.